චක්කවාලේතු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝනුහාසු කිමානන්දෝ නිච්ඡං පඤ්ජනිති රති අන්ධකාරේන වූ නන්දා පදීපන්න ගවිත්තක සද්ධර්ම ශ්‍රවණා බිලාසී ුණබර කාරුණික පින්වත්නි අද වස් පින්කම් මාලාවේ තවත් පින්කමක් ආරම්භ වෙන වෙලාව ආදරණීය මෞදිමාපියන් සිහිපත් කරගෙන මෞපිය ගුණයට උපහාර පිණිස සිද්ධ කරන පින්කමක් බවයි මේ හැමදරුවන් වහන්සේ සිහිපත් කළේ. දයාබර දියණියක් හැටියට මෞදිමාපියන් වෙනුවෙන් කළ හැකි උදාර පින්කම දාරුපහාරය සද්ධර්ම දානයයි. සියලු දානයන් අතර ඒ උතුම් දානය මේ වෙලාවේදී දින අවස්ථාව බොහෝ දිනාට. එවන් උදාර අරමුණකින් අද දවසේ අපි උතුම් සද්ධර්මයක් ශ්‍රවණය කරන්නයි සූදානම් බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ ලෝකිත දේශනා කළ ධර්මයයි මිනිස් සිතේ ඇවිලෙන ගිනිමෙල නිවාලන්නේ. අමා දිය දහරක්වන් ඒ සද්ධර්මය හැම හදවතකටම ලැබෙන කොටයි මිනිස් ජීවිත නිවිසන සීයන්නේ. එනිසා අපි කාගේ කාගේ ජීවිතවල නිවීමක් සංසිඳීමක් තියෙන්නට ඕන. ලෝකෙ ලැබෙන අරමුණු වලින් අපේ සිත් හැම මොහොතකම ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න හිතට සිසිලක් නැති වුනොත් ඒක මේ ජීවිතයේ උරුත්තු නොදෙන කාරණාවක් වේවි. එනිසා අපි මොහොතකට හරි මේ සද්ධර්මයට හිත යොමු කරලා සද්ධර්මයේ තුලින් ලබන සංසිඳීමක් ලබන්නයි මේ මොහොතේ ජීවිතයේ වැය කළේ කැප කළේ වෙන් කළේ. ඒ සඳහා සුදුසු ගාථා ධර්මයක් අපි මාතෘකාවසයෙන් තබා ගත්තා. කෝනුහාසෝ කිමානන්දෝ, කුමන සිනහවක්ද කුමන සතුටක්ද? නිච්චං පජ්ජලිතේද හාත්පස ගිනි ඇවිලෙද්දී, හාත්පසෙන් ගිනිගෙන තියෙද්දි කුමන සිනහවක්ද කුමන සතුටක්ද? අන්ධකාරේන ඕනද්ධා පදීපං ගවිස්සත, මේ අඳුරෙන් මිදෙන්න ආලෝකයක් හොයන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ඔබෙන් විමසනවා. කුමන සතුටක්ද කුමන සිනහවක්ද මේ ගිනි ඇවිදෙtti? මේ අඳුරෙන් දුර වෙන්න, මේ අඳුරෙන් ගැලවෙන්න පහනක් ආලෝකයක් හොයන්නේ නැද්ද? උන්වහන්සේ අපෙන් විමසනවා. එදා විමේ විමසීම කළේ විසාකාවන් නැතුළු ඇයගේ යෙහෙළියන් පිරිසක් මූලික කරගෙන. එදා සවැත් නුවර උත්සව අවස්ථාවල මත්පැන් වර්ග සකස් කර ලැබුණු සිරිතක් තිබුණා. මේ ගෙවල් වල ඉන්න කාන්තාවුත් මේකට ටිකක් පුරුදු වෙලා තිබුණා. ගෙදර අය එහාට මෙහාට වෙනකන් ඉඳලා ටිකක් හොරෙන් බොන්න පුරුදු වෙලා තිබුණා. මේ පුරුද්ද ටිකක් දුර දිග ගිහිල්ලා නිතර නිතර බොන්න ගත්තා. ඉතින් ස්වාමිවරු මේ කරදරයෙන් බේරගන්න නොඑක් විදිහෙන් ඉදිරිපත් කරනවන්න වුණා. ඒගොල්ල වෙනත් වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා නාන්න සතුටු වෙන්න ගිහිල්ලා ඒ තැන්වල බොන්න පටන් ගත්තා. ගෙවල් වල උදවිය තහනමක් කළා මේ කාන්තාවන්ට ගෙදරින් එළියට යාම තහනම් කළා. දැන් මේගොල්ලන්ට යන්න විදිහක් නැහැ, බොන්න විදිහක් නැහැ. උපක්‍රමයක් කල්පනා කළා. විසාකාවත් එක්ක පන්සලට යන්න ඇහුවොත් නම් අවතර හම්බෙන්නේ. ඉතින් තුන්චි තුන්චි බෝතල් වල දාලා ඉනි ගහගෙන අවසර ගත්තා ජේතවනාරාමෙට යන්න. බණහන්න යනවා නම් කොච්චර හොඳද, මේ වැරදිත් අඩු වෙයිනේ. කතර අය අවසර දුන්නා. ජේතවනාරාමෙ කිට්ටු කරලා දැන් විසාකාවත් දන්නේ නැහැ මේ අය ඔක්කොම දුවේ. දැන් ධම්සභා මණ්ඩපයට ගිහිලා මේ අය හයියෙන් හිනා වෙනවා, කතා කරනවා, හරි සෙල්ලමක් හිටන්. බුදුරජාණන් වහන්සේ දැනගත්ත, දැකගත්ත මේ සිදුවේ. උන්වහන්සේ මහා අන්ධකාරයක් නැරුවා. මහා අඳුරක් නවල මේ අය දිහටපත් කළා. මේ අන්ධකාරේ මේ අය මහා දිහටපත් කළා. ඒ දිහටපත් කළ අන්ධ මන්ද වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මේ ගාථා ධර්මයේ දේශනා කළේ පිරිසට. පින්වතුනි, ඒ ඇත්ත විතරක් නෙවෙයි, අපිත් මේ ලෝකයේ තුල යම් යම් දෙයින් මත් වෙලයි චින්ත ගෙවන්නේ. තරුණ මදයෙන්, ජන මදයෙන්, රූප මදයෙන් මේ ආදී දෙයින් මත් වෙලා තියෙනවා. මත් වෙච්ච වෙලාවට තන නොතන පේන්නේ, යථාර්ථයේ පේන්නේ ඇත්ත පේන්නේ නෑ. මේ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නේ කියන අදහස් ඒගොල්ලන්ට නොදෙන්නේ ගියා මිසක්. බුදුරජාණන් වහන්සේ ඒ දාසල දේශනාව ලෝකෙටම වටිනවා. පින්වතුනි, අපි හැම කෙනෙක්ම මේ ලෝකයේ තුල යම් යම් දේන් සැප සතුට හොයාගෙන යනවා. අපි මේ ලෝකයේ තුල නොඑක් නොඑක් දේට ඇලුම් කරනවා. නොඑක් නොඑක් දේන් සම්පත් සැපේ සොයාගෙන යනවා. රූපකාමයෙන්, ශබ්දකාමයෙන්, ගන්ධකාමයෙන්, රසකාමයෙන්, ස්පර්ශකාමයෙන් මත් වෙලා ඒ කම් සැපතට ගිජු වෙලා කම් සැපතෙහිම ඇලෙන ගැලෙන ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන මේ දේශනාව ටිකක් විවරණය කරගත්තොත් අපි බක් දෙන්නේ ජීවිතවලට ලොකු ආලෝකයක් දෙයි. පින්වතුනි, මේ ලෝකේ උපන් දවසේ ඉඳලම මරණ මොහොත දක්වාම අපි හැමෝගෙම නිරන්තර අපේක්ෂාව සැපයේ සතුට. අපි හැමදාම මොහොතෙම හොයන්නේ සැප සතුටද? හැබැයි ජීවිතේ යම් දවසක ජීවිතෙන් සමු ගන්න දවසේ කවුරු හරි කතා කරලා ඇහුවොත් ඔබට සැප සතුට හම්බ වුණාද කියලා, නොලැබිච්ච දෙයක් ඒකමයි. ජීවිතයේ හැවෙයි සැපසත් සතුට අවසාන මොහොතේත් අපට නොලැබී තියෙන දේ සැප සතුටම. අපි සැප සතුට හොයන්න කියලා ගියේ මොනවෙන්ද? සැප සතුට ලැබෙන දේවල් වලින් නෙමෙයි. පිපාසයේ සංසිඳව ගන්න කියලා අපි දිවිවි ලුණු වතුර නම් අපේ පිපාසයේ වැඩි වුණා මිසක් අඩු වෙන්නේ නැහැ. අපි පිපාසයේ සංසිඳව ගන්න කියලා දාහයේ සංසිඳව ගන්න කියලා තවත් දාහේ ඇති කරන දෙයක් මයිලම් කරගත්තේ. එනිසා ලෝකයේ තියෙන වැරදි පරිේශණයක් බුදුරජාණන් වහන්සේ ආර්ය පරිේශණයක් දේශනා කළා. ලෝකෙ හුඟක් දෙනෙක් ජාති දුක විඳිමින් ජාති දුක ඇති කරන දේවල්මයි හොයාගන්නේ. ජරා දුක විඳිමින් ජරාවට පත් වෙන දෙයක්මයි හොයාගෙන යන්නේ. ව්‍යාධි දුක විඳිමින් ලෙඩ වෙන දෙයක්මයි හොයාගෙන යන්නේ. මරණ දුක විඳිමින් මරණ දුක ඇති වෙන දෙයක්මයි හොයාගෙන යන්නේ. මේ අනාර්ය පරේෂණය. බෝසත්වරු ජාති දුක විඳිමින් ජාති දුක නැති තැනක් හෙව්වා. ජරා දුක විඳිමින් ජරා දුක නැති තැනක් හෙව්වා. ව්‍යාධි දුක විඳිමින් ව්‍යාධි දුක නැති තැනක් හෙව්වා. මරණ දුක විඳිමින් මරණ දුක නැති තැනක් හෙව්වා. අපි තාම ආර්ය පරේෂණයට ආවේ නෑ වගේ. ගක් දෙනෙක් තාම අනාර්ය පරේෂණයේ ඉන්නේ. අපි ජාති ජරා මරණ දුක් විඳින්න ජාති ජරා මරණයම ඇති කරන හේතුමයි රැස් කරන්නේ. එබඳු දෙයටමයි අපි ඇලුම් කරන්නේ. අපි රූපයට ඇලුම් කළා කියලා කියන්නේ, ශබ්දයට ගන්ධයට රසයට පහසට ඇලුම් කළා කියලා කියන්නේ, ජාති ජරා ව්‍යාධි මරණ ඇති කරන දෙයකටමයි ඇලුම් කරලා තියෙන්නේ. එනිසා අපි මෙන්න මේ ලෝකයේ තුල මං මුලා වෙච්ච බවක, රැවටුණු බවක ජීවත් වෙනවා. අපි යථාර්ථය නොදකින බවක ඉන්නවා. අඳුරක ඉන්නවා අපි. අන්ධකාරයේ නෝනද්ධා. අපි මේ අඳුරෙන් මිදෙන්න ඕන. අඳුරෙන් මිදෙන්න නම් අපි අඳුර හඳුනා ගන්නට ඕන. අපට සිනහවෙන්න සතුටු වෙන්න දෙයක් මේ ලෝකෙ හම්බ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ දහම තුල මේ ලෝකේ සැපෙන් සතුටින් ඉන්න බෑ කියන කාරණාව නෙමෙයි. මේ ලෝකයේ තුල විඳ යුතු යම් සතුටක් සැපයක් සොම්නසක් නැතුව නෙමෙයි. ඒත් ඒ සැපේ සතුට අතරේ ප්‍රපාදීන වේකුත් තියෙනවා. ඒ ආස්වාද ආදීනව දෙක තේරුම් ගත්තහමයි අපි නෙක්ඛම්මයට නික්මෙන්න යොමු වෙන්නේ. එනිසා ඒ ආස්වාදයේ වගේම ආදීනවයක් දකින්නට ඕන. මොනවද අපි ලෝකයේ තුල සැප සතුට පිණිස හොයාගෙන ගියේ? සමහර කෙනෙක් ලෝකේ මත්පැන්, මත්පෙති, මත්කුඩු මේ ආදී දෙයින් දුම් වැටි වලින් සැපේ සතුට හොයාගෙන යනවා. එහෙම හොයාගෙන ගියලා සමාජ කතරේ ජීවිත කාන්තාරේ අතරමං වෙච්ච තරුණ ජීවිත එකක් දකිනවා. ඒ අසරණ වෙච්ච වෙලාවේදී කවුරුවත් නැහැ පිටිට. අම්මා තාත්තවත් අතහැර දාලයි සමහර වෙලාවට ඒ ගමන යන්නේ. අහම්බෙන් හම්බ වෙච්ච යාළු මිත්‍රයෝ ටික කල්‍යාණ මිත්‍රයෝ කියලා හිතාගෙන අම්මා තාත්තටත් වඩා හිතයිසි කියලා හිතාගෙනයි යන්නේ. ඒ වුණාට යම් දවසක බැරි වෙච්ච අසරණ වෙච්ච වෙලාවේ කවුරුවත් ළඟ නැහැ. අපිට මතකයි එක්තරා තරුණියක් මත්ද්‍රව්‍ය වලට කුරුදු වෙලා මස් වියලිල ගිහිල්ලා ලේනහර වේලිල ගිහිල්ලා මතු වෙලා ඇස් පිරිලා කුස වෙලා මහා රෝගියෙක් වෙලා ලෙඩ ඇඳට වැටිච්ච වෙලාවෙ ඒ ලෙඩ ඇඳ ළඟ කවුරුවත් හිටියේ නෑ. එදා එපා කීප වසර නම්මයි තාත්තයි විතරයි කඳුළු හලාලා හිටියේ. ඒ තරුණයා කියනවා මට කොච්චර යාළුවෝ හිටියද අක්ටිකුල නමා ගත්තා වගේ යාළුවෝ පිරිවරාගෙන හිටියා. අනේ තදේ කවුරුවත් නෑ මට මගේ අස්සරණ අම්මයි තාත්තයි විතරයි. මේ ආකාරයෙන් සැප සතුට සොයාගෙන ගිහිල්ලා තරමනේ ජීවිත අපි දකින්නවා දෙන්නේ. අපි මේ බඳු ජීවිත දිහා දකිනින් බලමින් අපේ ජීවිත පිළිබඳව මේ දර්ශනයක් එකතු කරගන්න අපි උත්සාහවත් වෙන්න. රූපේට මත් වෙලා රූපමදේ මත් වෙලා රූපේට ඇලුම් කරලා ජීවිත විනාශ කරගන්නයි ලෝකෙට වන්නේ. ශබ්දයට ගන්ධයට පහසට ඇලුම් කරලා ලෝකේ ජීවිත විනාශ කරගන්නයි කියන්නේ. ඉතින් ඒ බඳු ජීවිත අපට පේනවා. ඒ බඳු ජීවිත දිහා බලලා අපි අපේ ජීවිතවලට යම් ආදර්ශයක් නිදර්ශනයක් ඉදිරි කරගන්නවා. අපට අපේ ජීවිතයකට පොතක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ජීවිතයේ ගිනි අරගෙන තියෙන්නේ ගිනි ඇවිලිච්ච වෙලාවකමන සිනහවද්ද කිමන සතුටක්ද කියලා. මොනවෙන්ද අපි නිරන්තරව දැවෙන්නේ? ජාති ගින්නේ, ජරා ගින්නේ, ව්‍යාධි ගින්නේ, මරණ ගින්නේ, ශෝක ගින්නේ, පරිදේව ගින්නේ, දුක් ගින්නේ, දෝමනස් ගින්නේ, උපායාස ගින්නේ, එකලොස් ගින්නකින් නිරන්තරව දැවෙමින් ඉන්නේ අපි. එක ගින්නකින් නෙමෙයි. හත්පසින් 11 ගින්නකින් දෙවෙනින් සිටිද්දී අපි මේ ලෝකයේ තුළ මිනිසෙකුට මේ ගින්නෙන් මිදලා යන්නයි අපි යමක් හොයන්නට ඕන. ගින්නෙන් මිදලා යන්න මේ අන්ධකාරයෙන් මිදලා යන්න ආලෝකයකුයි අපි හොයන්නට ඕන. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න මේ ගාථා ධර්මයෙන් අනුශාසනා කළේ. එදා ලෝකයට මර පිරිස මූලික කරගෙන සද්ධර්මයක් දේශනා කළා. පින්වතුනි අපේ ඇස ඇවිලිලා ඇස ගිනිගත්තේ වෙයි. ආදිත්‍ය සූත්‍රයේදී මහසු දේශනා කරන මහණනේ හැගිනි අරගෙන තියෙන්නේ. කන ඇවිලිලා තියෙන්නේ. නාසයේ දිව කය මනස ඇවිලිච්ච බවකයි ගිනිගත් බවකයි. මෙන්න මේ ගිනි නිවාගෙන සැනසෙන්න. ඒ ගිනි නිවාගෙන ලබන සැනසීම ලබන්න. මේ ඇවිලිච්ච ගින්නක් අතරේ සැප හොයන්න යන්න එපා. මහසු දේශනා කළා. කකුලුව හෙලියේ දිය කෙලෙහි යෙදෙනවා. හැබැයි කකුලුව දන්නේ නැහැ ලිප මතයි වලඳ තියෙන්නේ කියලා. ලැබිච්ච දියේ තීනමින් සතුටු වෙනවා. ඒ සතුටු වෙන අතරෙ ගින්න ඇවිලෙන බව කකුලුව දන්නේ නැහැ. ඒත් වැඩි වෙලාවක් දිය කෙලින්න ලැබෙන්නේ නැහැ. ගිනි ඇවිදෙනවා, දිය උණු වෙනවා. කකුලුවගේ සැපේ කකුලුවගේ සතුටේ ඉන්නේ මාළු. ඔබත් මමත් මේ ලෝකයේ තුල යම් සතුටක් සැපයක් විඳිනවා වැත්ත. හැබැයි ඒ හැම සැපයක් අවසන් වෙන සැපයක්. හැම ධනයක්ම විනාශයෙන් අවසන් වෙනවා. හා විනාශා මහත් ධන. හැම ධනයක්ම විනාශයෙන් අවසන් වෙනවා. ඔය යෞවන බව නැති වෙලා යනවා. හා යොබ්බන ජරාන්ත. ජරාවෙන් ඔය යෞවන බව නැති වෙලා යනවා. ඔය ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා. හා මතන්ත ජීවිතා. හමු වෙච්ච හැම දෙයක්ම වෙන් වෙලා යනවා. හා සංයෝගා වියෝගන්ත. නිබඳු ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. එනිසා අපි බලමු පුරුදු වෙමු. ජීවිතයේ දිහා හැරිලා බලන්න. ජීවිතයකට පතක් කරගන්න. ඒකට අපිට ප්‍රමාද වෙන්න වෙලාවක් නැහැ. අපි විඳින සතුට වළඳේ ඉන්න කකුලුව විඳින සතුට වගේ. ඒ නිසා අපි හැමදාම රැවටිච්ච බවක් තියෙන්නේ. මේ ලෝකේ සැප සතුට කියන්නේ හරියට කුෂ්ඨ රෝගියාගේ කහන වේලාවේදී ලැබෙන සතුට වගේ එකක්. කුෂ්ඨ රෝගයේ මහ දුකක්. ඒ දුක අතරේ කහනකොට රත් වෙනකොට පුංචි සුවයක් දැනෙනවා. ඒ වගේ ලැබෙන පුංචි සුවයක අපි රැවටෙන්න තෝරන්නේ මුලාවෙන්න තෝරන්නේ කියත් ආර්ථිකව බලන්න. කොහොමද අපි ඒක ආරම්භ කරන්නේ? කොහොමද අපි පටන් ගන්න අපේ නිවන කරන්නේ? අපේ ශක්ති පරිද්දෙන් මේ වැඩ පිළිවෙලක් අපි කොහොමද ආරම්භ කරන්නේ කියලා හිතලා බලන්න ඕන. අපි ආලෝකයක් ඇති කරගන්න කොහොමද කියලා මේ අඳුරෙන් නිදිලා යන්න. අන්ධකාරයේ ඉන්න අපි ආලෝකයට යන්න, එළියට යන්න අපි පහනක් කොහොමද හොයාගන්න හදාගන්න. ජීවිතය දිහා බලන්න ඕන. ජීවිතය දිහා බලලා හැඩ ගැහුණු ජීවිත කොහොමයි? පින්වතුනේදා සෝනා මිහිණින් වහන්සේ එතුමියගේ ජීවිතයේ හරි ආදර්ශයක් අපිට. සෝනා මිහිණින් වහන්සේ අවුරුදු 90ක් වෙලයි පැවිදි ජීවිතයේ පත් වුණේ. සසර නිවන් බලාපොරොත්තු පැවිද්දතාවක් නෙමෙයි. දරුව අනාථ කළා, සරණ කළා, කිසි කෙනෙක් බැලුවේ නැහැ මේ අසරණම ගැන. මේ අම්මනාථ වෙලා අසරණ වෙලා යන්න එන්න තැනක් නැතුව අවසානයේදී තීරණය කළා මිනුවරට ගිහිල්ලා මහණ වුණොත්වත් යන්තම් දිවි ගෙවා ගන්න පුළුවන් වේවි කියලා හිතනයි මිනුවරට ආවේ. එන් අවුරුදු 90ක් වෙච්ච මේ අම්මට බණ අහන්න ජේතවනාරාමයට යන්න තරම් ප්‍රාණවත් බවක් නෑ. කුස්සියේ උණු පැන් ටික හදා දෙමින් භික්ෂුණීන් වහන්සේලාට උපස්ථාන කරමින් ඒ භික්ෂුණියක් හැටියට ගත කළා. එදත් භික්ෂුණීන් වහන්සේලා ජේතවනාරාමයට බණ අහන්න යන දවස ඒ පිරිස යන්න සූදානම් වෙලා සෝනා මේනියන් කියනවා මෙයා කියනකොට උණු පැන් ටික හදලා කියන්නේ. ඒගේ රාජකාරිය උණු පෙන් හදලා දෙන එක. එදත් ඇය වෙනදා වගේම ලිපට දර ටිකක් එකතු කරලා මුට්ටිය ලිප මතින් තියලා පොඩ පොඩ වතුර ටික ටික ගෙනල්ලා බලඳ පුරෝලා ගිනිමොන වන්න සූදානම් වෙන්න ලිප ළඟ පහත් වෙනකොට ඇයටගේ සිරුර පෙන්නා. ඇයටගේ ශරීරයේ දර්ශනය වුණා. ඒ ටිකක් නිහඬව ලිප ළඟ ඉඳගෙන මේ සිරුර දිහා කල්පනා කළා. අනේ දැන් මේ සිරුර බොහෝම වැරහැලි වෙලා. ඒත් මේට අවුරුදු 70-70කට එහා මේ සිරුර කොහොමද තිබුණේ? එදා මේ සිරුර දිහා කොච්චර දෙනෙක් බලලා සතුටු වුණාද? කී දෙනෙක් මේ සිරුර අයිති කරගන්න උත්සාහවත් වුණාද? කී දෙනෙක් ඒ සඳහා මහන්සි වුණාද? පස්සෙන් ආවත් එදා මේ දිහා බලබලා සතුටු වෙච්ච හරියට හිටියා. මේ පහස ලබන්න කැමැත්තෙන් හරි පිරිසක් හිටියා. අනේත් අද මේ සිරුර දිහා කවුරුවත් බලන්නවත් නෑ. බැලුවත් ඉක්මනින් අහක බලා ගන්නවා. අද මේ කයේ පහස ලබන්න කවුරුවත් සූදානම් නෑ. යම් විදියකින් ස්පර්ශනත් මෙනින් ඉවතට ගන්න. එතුමේ ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. ඉතයි අදයි වෙන්නේ මොකද මේ? එදා ලස්සනට තිබිච්ච සිරුරට මොකද අද වෙලා තියෙන්නේ? අනේ අද වෙහෙරලා ගිහිල්ලා. අද දුර්වර්ණ වෙලා. අද අවලක්ෂණ වෙලා. ජීවිතය කියන්නේ මේක නේද? හැම සංස්කාර ධර්මයක්ම මේ ස්වභාවයට පත් වෙනවා නේද? ඒට ඇසූ ධර්මයේ සිහියට නැගුණා. අනෙක් මෙහෙණින් වහන්සේලා කරන ධර්ම කතා සිහියට නැගුණා. ලිප ළඟ ඉඳගෙන මේයට පුළුවන් වුණා සූපිලි සිලියාපත් මහරහත් මෙහෙණින් වහන්සේ. එය මහරහත් ඵලයේ පිහිටලක් දැන් කල්පනා කරනවා වෙනදා වගේ ඇවිල්ලා පිංචි නෑනිවරු. මට ටිකක් සැරවැර කරලා කුසල් කරගනීවි. එනිසා අයත්තන්ට අඟවන්නට ඕන මම ආර්ය ඵලයට පත් වෙච්ච බව. එනිසා අය නිහඬව ලිප ළඟින් නැත්තුණා. ලිපට ගිනි මෙලෙව්වේ නේ. මෑණිවරු සිල්මේ මිහිනවරු බණ අහලා ඇවිල්ලා අහනවා මේ අම්මේ උණු පැන් සූදානම්. උණු පැන් කියනවා අරගන්න. එය බලලා කියනවා ලිපේ ගින්දරවත් නැතුව මොන උණු පැන්ද? එකක් සර වෙන්නයි යන්නේ. පුංචි මෑණිවරුන්ට කියනවා, මෙහෙණවරුනි, උඹලට ගින්දර නෙවෙයිනේ අවශ්‍ය, උඹලට අවශ්‍ය උරුපෑ. වළඳෑරලා උරුපෑ ගන්න. පුතුමයක් වළඳෑරියාම උතුරන වතුර. ලිපේ ගින්දර නෑ, වතුර උතුරනවා. අනිත් මෙහෙණවරු සියලු දෙනා හඳුනාගත්ත සෝනා මෙහෙණින් වහන්සේ අද අධිගමනයකට පත් වෙලා ඇයගේ දෙපා මුල වැඳ වැටිලා සමාවගෙන ඇයට උපස්ථාන කරන්න තරන්නේ සියලු මෙහෙණවරු සූදානම් වුණා. ඒ සෝනා මෙහෙණියේ ජීවිතයේ දිහා බලපු නිසා ඇය ජීවිතයේ දිහා බලලා පාඩමක් ඉගෙන ගත්තා. අදත්‍යදත් වෙනසම කර්තව්‍යය. තව ටික දවසක් යනකොට මේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා එය හිතාගත්තා. ඒ අනුසාරයෙන් එය ඇතුළත දහමක් දැනගත්තා. අවබෝධ කරගෙන සසර දුක් වේවා. රූප නන්දාව කියන බුදුරජාණන් වහන්සේගේ සහෝදරියා. ඒ දරූප මදයෙන් මත් වෙලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ රූපේට නින්දා කරනවා ගරහනවා කියලා ආරංචි වෙලා බනහන්නාවේ. කේමා කියන බිසව පස්සේ කාලෙක අග්‍රශ්‍රාවිකාවක් වෙච්ච එයත් රූප මදයෙන් මත් වෙලා හිටිය චේතවනාරාමයේ පැත්තට ආපු නැති කෙනෙක්. කොසල් රජුරවන්ට සිද්ධ වුණා චේතවනාරාමයේ අසිරිය ගැන ගීපද බැඳලා සංගීතඥයන් ලවා ගායනා කරවන්න. ඒ ස්වභාව සෞන්දර්යය පිළිබඳව කියවෙන ගී හඬ අහලයි එයත් ජේතවනාරාමයේ පැත්තට යොමු වුණේ. ඉතින් රූපනන්දා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට මේ පිරිස එන වෙලාවේ හරිම ලස්සනයි පරිසරයේ ජේතවනාරාමය. ඒ අසිරිමත් සුන්දර පරිසරයේ බලමින් එවිදගෙන යද්දී බ්‍රහ්මස්වරයෙන් ප්‍රවීකනාදයෙන් දම්සභා මණ්ඩපයේ දහම් දේශනා කරන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට සිතින් පිටලම් වුණා. එහෙම ලං වෙලා බලනකොට ඈතදීම පෙනෙනවා බුදුරජාණන් වහන්සේට දෙදෙනෙක් දෙපැත්තෙන් පවත්සලමින් ඉන්නවා. මේ අය පුතුමෙන් විස්මයෙන් ටික ටික ලං වෙලා බලනකොට නේ යෞවන වයසේ කාන්තාව දෙන්නේ බොහොම සුන්දර කාන්තාව. තව ටිකක් ලං වෙලා බලනකොට හරිම ලස්සන සුන්දර යෞවනියෝ දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දෙපසින් ඉඳගෙන පවන් කරනවා. න්‍යය විශ්මයටපත් වුණා. අපි හිතාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ රූපයට නින්දා කරනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟම ඉන්න සුන්දරිය උන්වහන්සේගේ දෙපසින් ඉඳගෙන පවන් සලනවා. ලං වෙලා බලනකොට අනේ මම කවුද? මගේ රූපයට වඩා ලස්සනයි මේ රූපේ. ඒ රූප දෙවඟනක් වගේදී තමන්ගේ රූපය පිළිබඳව තිබිච්ච මදේ නැති වෙලා ගියා. අර රූපේ බාහිර රූපේ ලස්සනයි කියන තැනට බාහිරයේ අවධානය යොමු වුණා. අනේ ආධ්‍යාත්මික කයෙන් බුදුරජාණන් වහන්සේ හිත ඉවත් කළා. බාහිර අරමුණට හිත ගත්තා. උන්වහන්සේගේ ඍදි බලයේ අනිත් පිරිසට කාටවත් මේ කාන්තාව බුදුහාමුදුරුවන්ට පවන් කරන්න දෙන්නේ මේ අයිට විතරයි තියෙන්නේ. දැන් විශ්මයට පත්තල මේ සුන්දර යෞවන කාන්තාවන් දිහා බලාගෙන හිටිත්ටි බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළ වෙනස් වෙන්න ලෝක ධර්මතාවයේ ප්‍රකට වෙන්න අදිස්ථාන කළා. ඔන්න ටික මෝරා යමින් වයස්ගත වෙමින් මහලු වයසට ආව. දැන් දුරවල වෙලා දුරවර්ණ වෙලා අවලස්සන වෙලා ඇස් දෙක ගිරෙලා කොණ්ඩේ ඉදිලා කමරැලි වැටිලා දත් හැලිලා ගිහිල්ලා දැන් වකුටු වෙලා ඉඳගෙන බුදුහාමුදුරුවන් පවන්සන. අර අය පුදුමයෙන් බලාගෙන ඉන්නවා. නන්දා මොකද මේ ලස්සන දෙයට? මොකක්ද මේ වෙන්න යන්නේ? හැදගෙන විස්මයෙන් බලාගෙන ඉන්න තව ටිකක් වෙල යනකොට වකුතු වෙවි පවන් සලසල ඉඳලා මෙන්න එක පාරට දිනේද වෙනවා. ටික වෙලාවක් යනකොට මිය ගියා. ටික වෙලාවකින් ඇයට දකින්න ලැබුණේ හිටි වෙනවා. නිල් වෙනවා. තැන් තැන් වලින් ඕජස් කලන්න පටන් ගන්නවා. පණු ඇදලි මතු වෙනවා. පණුවන් විසින් කාදම් තැනින් තැන කුකුරාගේ මලගිනියක් දකින්නට ලැබෙනවා. ඒ වාද ටික 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 විසිරලා ගිහින් දියවලා ගිහින්ට කටු ගොඩක් නැතුනවා. ඒ ඇටකටු ටිකක් දිราපත් වෙමින් අපලුවට පස්සල යනවා. ඒ බලන්න. මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අට්ඨිනං නගරං කතම්මං සලෝහිත දීපනං යත් ජරාච මච්චුච මානු මක්ඛුච පෝහිත රූපනං දාවත ජීවිතේ කැඩපතක් වුණා න්‍යාසිරිමත් දර්ශනය. අපි කාගේ කාගේ ජීවිතවල ස්වභාවය මේකයි. අපි වුණත් අපේ ජීවිතය දිහා ටිකක් හැරිලා බැලුවොත් විමසලා බැලුවොත් මෙන්න මේ විපරිණාමයට මේ අනිත්‍යතාවයට හැම දෙයක්ම යටත් වෙලා තියෙනවා. ඒ විපරිණාමයට යටත් වෙච්ච ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා හැම දෙයක්ම වෙනස් වෙනවා ලෝකේ. ඔය ආකාරයෙන් හැමදාම පවතින්නේ නෑ. ඒ නිසා මේ ලෝකයේ තුල තියෙන ඇල්ම බැඳීම යම් දුරකට පාලනයක් වෙන්න ඕන අපේ. රූප ශබ්ද ගන්ධ රස පහස මේ පහට ලෝකේ පුරුදු වෙලා තියෙනවා පංචකාමය කියලා කියන්නේ. පින්වතුනි මේ පහට කියන්න ඕන පංචකාමය කියලා නෙමෙයි. පංචකාම ගුණ කියන වචනයයි ධර්මයේ පිටකේ ඉන්නේ. කාමය කියලා කියන්නේ මේ පහට නෙමෙයි. රූපේ කාමය නෙමෙයි. ශබ්දයේ කාමයේ නෙවෙයි, ගන්ධයේ කාමයේ නෙවෙයි, රසයේ කාමයේ නෙවෙයි, පහස කාමයේ නෙවෙයි. කාමය කියලා කියන්නේ හිතේ හටගන්න එකක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පමය රාගයයි මිනිස්යාගේ කාමය කියලා කියන්නේ. රූප විශේෂය උපදනා කැමැත්තයි කාමය. ශබ්ද ගන්ධ රස පහස විසේ උපදන කැමැත්තයි කාමය. කාමය තමයි පින්වත්නි දවන්නේ අපිව. ගිනිගත් තැන එතනයි. ඒ කාමයෙන් නිදෙන සංසිඳෙන තරමට සාන්තිය තියෙනවා තන සිල්ල තියෙනවා එතන. එනිසා අපට ලෝකයේ සුන්දරත්වය බලන්න බැරි කමක් නෑ. හැබැයි ඒ සුන්දරත්වය තුල මුලා විය යුතුනේ. මලක සුන්දරත්වය බලන්න පුළුවන්. මල ලක්ෂණයි. හැබැයි ඒ සුන්දරත්වයේ එකම අපි යථාර්ථයකට යන්න තෝරන. මේ ලක්ෂණ සුන්දර මල තව මොහොතකින් මත්ද වෙන්නේ. හැරිලා බැලුවොත් ජීවිතේ හැමදාම අපට හැම තැනකම පාඩමක් කියලා දෙනවා. මුළු ලෝකෙම වසාගත් අඳුර දුරු කරමින් උදෑසන හිමිදිරි උදෑසන නැගෙනහිර අහසෙන් හිරු නැගෙනවා. ඒ හිරු එක තැනක මොහොතක්වත් නොරැඳී සවස් කල බටහිර අහසින් බැස යනවා. මොකක්ද මේ කියා දෙන පාඩම අපිට? උදෑසන මුළු පරිසරයම සුගන්ධවත් කරමින් සුතුතෙන කුසුමක්. සවස් කල මිලිනව මහ පොළොව සිප ගනිමින් අපිට ධර්මයක් කියලා දෙනවා. ලා රන්වන් පැහැයෙන් මතුවෙන දලුවක් කෙමින් කෙමින් නෝරා යමින් පඬුවන් පැහැයට හැරමින් මහ පොළොව සිප වැළඳ ගනිමින් අපට යථාර්ථයක් කියලා දෙනවා. බැලූ බැලූ අපේ අපට යථාර්ථය කියලා දෙන ධර්මයේ කියලා දෙන සාක්ෂිවරුන් හටගත් දේට කුමක්ද වෙන්නේ කියන පාඩම හැම පැත්තින්ම පේනවා. අපි අඳුරේ ඉන්න නිසා මේවා පේන්නේ නැහැ. ආලෝකයක් අතට අරගෙන බලන්න මේ දිහා. උදෑසන පායන හිරුට මොකද වෙන්නේ? නතර වීමක් නැහැ. බටහිර හසින් නොපෙනී යනවා. හටගත්ත ජීවිතයට පුංචි ලදරුවා දවසින් දවස මෝරා යමින් කොතනටද යන්නේ? අපි මේ දවසින් දවස මොහොතින් මොහොත කොතනටද මේ පියවර නගන්නේ? හිතලා බලන්න ටිකක්. අපි මිනී වල කරා මේ යන්නේ. මිනී වල කරා යන ගමන් අපි මේ ඉන්නේ. ඉතින් මිනී වල කරා යන ගමනේදී අපි මොනවද එකතු කරන්නේ? මොනවද අරගෙන යන්නේ? මෙන්න මේ ගැනයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට හිතන්න කියලා කියන්නේ. මේ හැම දෙයක්ම අතට ගත්ත හැම දෙයක්ම අතහැර දාලා යන්න වෙනවා. හිතට ගත්ත දේ අරගෙන යන්නේ. අපි හිතට මොනවද අරගෙන තියෙන්නේ? පින පව දෙකම අරගෙන තියෙනවා. පිනට සැප ලැබෙයි, පාපයට දුක බර ලැබෙයි. එනිසා අපි සැපයට කැමති අය හැටියට අකුසලයේ පාපේ අපේ ජීවිතවලින් ඈත් වෙන්න ඕන. පිනට දහමට කුසලයට ජීවිත යොමු වෙන්න ඕන. මේ ජීවිතයේ නිමාව කොයි වෙලාවෙ කොයි මොහොතේ කොතනදී වේවිද කියලා කාටවත් තීරණය කරන්න බෑ. තීරණයක් ගන්න බැරි අධහන මාර්ගයක් ජීවිතේ කියන්නේ. දුවනාස්රේ කුමතට පිට මත තිබූ කොමුදු ගෙඩියක් වගේ කියනවා. උදෑසන හිමිදිරි උදෑසන තනාගත රැඳි ගිනි බිඳක් වගේ කියනවා ජීවිතේ. කොයි වෙලාවෙ කොයි මොහොතේ වැටේද කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ගත කරන කුංච කාලය තුල අපි ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන් දෙවි දෙවි ඉන්න වෙලාව තුල අපි සතුටු වෙනවා, සිනහ වෙනවා වගේ හැමදාම සතුටු වෙන්න පුළුවන්, සිනහ වෙන්න පුළුවන් දේ අපේ ජීවිතය තුල වෙන්න ඕන. කකුලුවා විඳින සතුට වුණොත් අපි විඳින සතුට ඒ සතුටේ මෝඩකමක් තියෙනවා. එනිසා අපි කකුලුවා විඳින සතුට නෙමෙයි විඳින්න ඕන. ඊට වඩා වැඩි සතුටකට ඊට වඩා වැඩි සතුටක් අපි ලබන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද මොදති පිච්ච මොදති. කත පුඤ්ඤෝ භයත් මොදති සෝ මොදති සෝ ප්‍රමෝදති විසාක විසුද්ධි. හැමදාම හැම මොහොතකම සතුටු වෙන්න පුළුවන් කාරණාවන් වලින් ජීවිතය පෝෂණය කරගන්න ඕනේ. එනිසා පින්වතුනි හැම මොහොතකම දකින්න ජීවිතයේ දිහා. ජීවිතය කියන්නේ කුමක්ද කියන යථාර්ථය හඳුනගන්න බලන්න. ජීවිතයේ යථාර්ථය හඳුනගන්න කොට ගාග් දේ මේ ලෝකයේ තුල රැස් කරගන්න උත්සාහ කරගන්න පුළුවන්. මේ ජීවිත ගමන, සංසාර ගමන නිමාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි තේරුම් ගත්තොත් මේ ගාථාවේ සැබෑ අර්ථය මීට වඩා හරි ගැඹුරුයි. මේ ගාථා ධර්මයේ තුලින් කියපු යථාර්ථයේ යථාර්ථ ධර්ම මතු කරගත්තොත් ඒගිනි ඇවිල්ලා ගත්තේ මොනවද, කෙබඳු ගින්නකින්ද, කොහොමද ඒ ගින්නට අපි දැවෙන්නේ කියලා හඳුනගත්තොත් අපිට හුඟක් බියජනක බවක් දැනෙවි මේ ජීවිතේ. එනිසා පින්වතුනි මේ සම්මත ධර්ම පරමාර්ථ ධර්ම දෙකම උන්වහන්සේ ගාථා ධර්මයේ තුලින් ලෝකෙට දේශනා කළා. ඉතින් ඔබ මොහොතකට මේ දාකල මේ දේශනාව ගැන හිතන්න. ඒකාන්තාව පමණක් නෙවෙයි අඳුරේ ඉන්නේ, මුලා වෙලා ඉන්නේ, මදේට මත් වෙලා ඉන්නේ. අපි හැම කෙනෙක්ම මොනකෝ මදේකින් මත් වෙලා ඉන්නේ. මේ මත් බව දුරු කරලා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන. පුරුදු කළොත් අපට ලෝකේ ඇත්ත තේරෙන්නේ. ඇත්ත පෙනුනොත්, ඇත්ත දැක්කොත් අපිට මේ ලෝකයේ තුල සාර්ථක දේ කරගන්න පුළුවන්. මේ ජීවිතයේ මේ සංසාර ගමනේ විඳපු සියලු දුක් නිවා කරගැනීමේ හැකියාව ශක්තියයි. එනිසා පින්වතුනි තමන්ට තමන් පහනක් වෙන්න, තමන්ට තමන් ආලෝකයක් වෙන්න, තමන්ට තමන් දිවයිනක් වෙන්න උත්සාහ කරන්න. කුමක්ද ඒ සඳහා කරන්න ඕන කියන කාරණාව ගැන කල්යාණ මිත්‍රාශ්‍රයයට යමින් අපි හොයන්න ඕන විමසන්නට ඕන. ජීවිතය කියලා කියන්නේ පින්කමක් කරගන්න එක විතරක් නෙවෙයි. පුණ්‍ය ධර්මයකින් ජීවිතය එකතු කරගන්න එක, පෝෂණය කරගන්න එකම විතරක් නෙවෙයි. ඊට වඩා එහාට ගිය විශිෂ්ට ප්‍රාර්ථනාවන් අපේ ජීවිතය තුළට එකතු කරගන්න ඕන. අපි සංසාර ගමනේ බොහෝම කාලයක් මේ ගෞතම සාසනයෙන් නිවන් දකින්න අපේක්ෂා ඇතුව ප්‍රාර්ථනාවන් ඇතුව පිරිසක් එනිසා මේ ජීවිතය අපි අපේක්ෂාවත් වෙන සංසාරික ප්‍රාර්ථනාවක් මේ ගෞතම සාසනයෙන් දුක්ගිනි නිවා ගන්න. ඒ සඳහාත් අපි කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න ඕන. අපි හැමදාම සරල බණක් අහන්න හරි කැමතියි. ගාන දිනෙක් බණ අහන්නත් කැමති hina වෙන්න සතුටු වෙන්න. ඒ ධර්මයේ තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ කුංචි වින්දනයක්. ඒ නිසානේ අද ඒ බඳු ධර්ම දේශකයන් හරි ජනප්‍රියත්වයක් ලොකු තියෙන්නේ. hina වෙන බණ කියන අයට ඒ වහන්න හරියට ඉන්නවා මිනිස්සු. ඒ ධර්මයේ තුලිනුත් ගාන දිනෙක් බලාපොරොත්තු වෙන්නේ මොහොත කුසුවයක් වින්දනයක්. ධර්මය කියලා කියන්නේ පින්වතුනේ මොකද සුවයක් වින්දනයක් ලබා දෙන ආස්වාදයක් ලබා දෙන සමනිතින් ඒකට නෙමෙයි. ධර්මය කියලා කියන්නේ අපට ජීවිතය අර්ථය කියා දෙමින් සැබෑ සුවයට සැබෑ සපේට සදාකාලික සුවයට මඟ කියා දෙන දෙයක. ඒ නිසා ඒබඳු ධර්මයක් අපි සොයාගෙන යන්න ඕන. ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට හසු වෙන ගොදුරු වෙන ඒ අරමුණු ඉදිරියේ මම මුලා වෙන්නේ තේපා. අපි ජීවිතේ හැමදාම කලේ තින්වතුනේ ඵල ගැටියෙකු වගේ. හේකම් සැපේ ඉදිරියේ රූපාදී අරමුණු ඉදිරියේ දිවැවතෙනෙක් මුලා වෙන්නේ. ඵල ගැටිය හැමදාම ලස්සනයි කියලා දැක්කේ ගිනි මැලේ. ගිනි ගොඩ දැකලා ගින්නට ආශා කරලා ඇලුම් කරලා ගිනි මැලේටම පැන්නා. හැබැයි පළඟැටිය දන්නේ නෑ නපුරු දෙයකට දුක උපදවන දෙයකටයි මේ ඇලුම් කරන්නේ කියලා. පළඟැටිය දන්නේ බොහොම ලෝකේ තියෙන ලස්සනම දෙයටයි මං ඇලුම් කරන්නේ කියලා. ලෝකේ තියෙන ලස්සන දෙයටයි මං ප්‍රිය කරන්නේ කියලා. ලෝකේ සුන්දරම වස්තුවටයි මං ලං වෙන්නේ කියලායි පළඟැටිය හිතන්නේ. ඒත් පළඟැටිය දන්නේ නෑ මේ ලෝකේ තියෙන අසුන්දරම වස්තුව කියලා. ලං වෙච්ච තැනම දවල පුළුස්සලා දාන භයානක රළු නපුරු ස්පර්ශයක් බව පළඟැටිය දන්නේ නෑ. ලස්සනයි හොඳයි සුන්දරයි කියලා හිතාගෙනයි පළඟැටිය ගින්නට ලං වෙන්නේ. ලං වෙන හැම මොහොතකම පළඟැටිය දෙවෙනවා පිච්චෙන්නේ. ඒ වගේ පින්වතුනි ලෝකේ ඔබත් මමත් ඇලුම් කළ යම් තාක් දේ මේ ලෝකෙ තුල වේනම් පළඟැටිය ගිනි දැල්ල දකිනවා වගේමයි ඒ දර්ශනයමයි ඔබට මතක් තිබුණේ. පළඟැටියට ලස්සනයි සුන්දරයි කියලා යමක් වෙනුණා නම් ඒ වගේමයි ඔබටත් මතක් රූප ශබ්ද ගන්ධ රස පහස විශේෂ සංකල්පේ. හරිම ලස්සන දෙයක් හරිම සුන්දර දෙයක් වගේ පේනවා. මේ සුන්දරම වස්තුවකටයි ලං වෙන්නේ කියලායි හිතන්නේ. නමුත් අපි දන්නේ නෑ ලං වෙන හැම මොහොතකම අපි දැවෙනවා කියලා. රාග ගින්නෙන් දැවෙනවා, ද්වේෂ ගින්නෙන් දැවෙනවා, මෝහ ගින්නෙන් දැවෙනවා. ඒ දැවෙන නිසාම ජාති ගින්නෙන්, ජරා ගින්නෙන් දැවෙන්න වෙලා, ශෝක ගින්නෙන් පරිදේව දුක්ගම්නස් ගිනි වලින් දැවෙන්න වෙනවා. ඒ නිසා පළඟැටියගේ දර්ශනයේ දිහා බලන්න. පළඟැටි දර්ශනයෙන් ඔබ යුක්ත වෙන්න එපා. ඒ පළඟැටි දර්ශනයෙන් මිදෙන්න ජීවිතයේ දිහා ටිකක් ඊට වඩා ගැඹුරින් බලන්න බලන්න. අපි ලෝකයේ දිහා බලලා තියෙන ඒබඳු දර්ශනයකින් දෝ කියලා තමන් තමන් දිහාවට හිටලා බලන්න. පළඟැටිය ගින්නට පණින හැම වෙලාවකම මොකද්ද උනේ? ඔබ ලස්සනයි කියලා දැකපු දෙයක් අතට ගන්නකොට ලං කරගන්නකොට ඒකට මොකක්ද වුනේ? ඒ තුළ ඔබට ලැබිච්ච අත්දැකීම මොකක්ද? ඈතින් බලනකොට සුන්දර වස්තුවක් පිටියට පෙනුන ඇත්ත. ළඟට එනකොට අතටපත් වෙනකොට කොහොමද වුනේ? මොහොතක් විමසලා බලන්න. පළඟ තියාමින් මෝඩයෙක් වගේ මිය යන්නපා ගින්නට වැටිලා. පළඟ තියා ගින්න මෙහැපිලා ගින්න පා මුලම මිය යන්නේ. ගින්න රළු පහසක් කියලා හිතාගෙන නෙමෙයි. ගින්න දුකයි කියලා හිතාගෙන නෙමෙයි. එතන සැප තියුණා මට සැප ලබා ගන්න බැරි වුණා කියන මෝඩකමක් එක්ක. අපිත් හැමදාම මේ රූප ශබ්ද ගන්ධ ආදීන් සැප හොයලා මිය යන්නේ. ලෝකෙ සැප තියුණා නේ මට ලෝකෙ සැප හොයා ගන්න බැරි වුණා කියන මෝඩකමක්. ඒසා අපි බෞද්ධයන් වෙච්ච බුද්ධිමතුන් වෙච්ච අපි එබඳු මෝඩකමකින් මිය නොයා යුතුයි. මේ ජීවිතය තුළ මෙන්න මේ යථාර්ථය දකින්නට ඕන. මේ ජීවිතය තුළ මේ කාමී ආදීනව දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ කාමයේ හැඳුන්වන්නේ ගුණ අඳුර වල. ඒ වගේම උන්වහන්සේ කාමයේ හැඳුන්වුවා විවිධ උපමා වලින්. මන්සපේස උපමා කාම මත්ස දැල්ලකට උකුස්සෙක් අහසෙ මත්ස දැල්ලක් අරගෙන යනකොට දැක්කම අනිත් දිහිනේ විදුලිනේ උකුස්ස වට කරගන්න. ඒ මත්ස දැල්ල අතහැරියේ නැත්තම් අනිත් ඔක්කොම සතු ඒ උකුස්සට කොටලා ඌවත් මත්ස දැල්ලක් බවට පත් කරනවා. මත්ස දැල්ල අතහැරියෝ අර පස්සෙන් ආපු පිරිස ඔක්කොම මත්ස දැල්ල වටේ ආවි. ජීවිතේ බේර ගන්න පුළුවන්. එනිසා මේ ලෝකෙ සම්පත් කියන ඒවා ලෝකෙට සාධාරණ ඒවා. ඒව අල්ලගෙන හිටියොත් ඒව හොයන අය ඔබ වහගෙන ආවි ඔබ විනාශ කරලා දාවි. එනිසා ටිකක් ජීවිතයේ දිහා ගැඹුරින් බලන්න පුරුදු වෙන්න. සරල දහමක් මහන්න තියෙන කෙනෙක්ට වඩා ඇයි අපිට ගැඹුරු දහමක් අහගන්න බැරි? ඒ අපට නුවණ නැද්ද? අපට අවබෝධ කරගන්න තරම් ශක්තිය නැද්ද? ඇයි තමන් තමන් ගැන අඩුවට තක්සේරු කරගන්නේ? මිනිස්වත් දෙනෙක් කියනවා සෙනසුරා දබන බොහොම සරල බණක් වෙන්න ඕන. මිනිස්වත් දෙනෙක් තේරුම් ගන්න බෑ කියලා කියනවා. ඇයි තමන් තමන්ව පහත් කරගන්නේ? චුල්ලපන්තක හාමුදුරුවන්ට හතරපද ගාථාවක් පාඩම් කරගන්න හාර මාසයක් කියලා. අයියත් කිව්වේ උඹ මොඩේක් කියලා. ගෙදර ගිහිල්ලා ගොවිතැනක් බතක් කරගෙන ධනක් දිනක් කරගනින් කියලා ගෙදර යන්න කිව්වා. කිවුරු ඇර. හැබැයි ඒ හදගැබෑ තුල තිබුණා මහ විශාල ඥාන සම්භාරයක්. ලෞතුරා දහමින් ඒ ඥාන සම්භාරය ඉක්මතු වුණා. එන්සා උන්වහන්සේට පුළුවන් වුණා සිව්පිලිසිඳියාපත් මහ රහතන් වහන්සේට. සෝනා මෙහෙණින් වහන්සේ කොච්චර ආසරණ දුබල දුර්වල වෙච්ච අහිංසක කාන්තාවක්. ඇයට පුළුවන් වුණා නම් මේ සද්ධර්මයේ තේරුම් ගන්න. සුනීත සෝපාක කියන්නේ බොහොම නූගත් අසරණ දරුවෝ. ඒ ඇයට පුළුවන් වුණා නම් මේ ධර්ම තේරුම් ගන්න. උපාලි වැනි අය රාසුචි කඳ අරගෙන ගිය සුනීත වැනි අයට පුළුවන් වුණා නම් මේ සද්ධර්මයේ තේරුම් ගන්න. ඔබේ මොකද්ද තියෙන අදුව? ඔබට ඒ නුවණ නැද්ද? ඔබට ඒ සිහිය නැද්ද? ඒ කල්පනාව ඔබට නැද්ද? තියෙන. අහන්න අයෝන අපි අලුතෙන් යමක් අහනකොට ටිකක් අමාරුයි ගැඹුරුයි. ඉබත් කන්න පටන් ගත්ත දවසේ එකක් අමාරුයි. මුළු ඇඟේම දාගෙන හලාගෙන තමයි ඉන්නේ. අද ඔය හොඳට කෑවට. එදා අමාරුයි ඒක කළේ. ඉස්සෙල්ලා පොල් ගාපු දවසේ හරි අමාරුවෙන් ඒක කළේ. කොයි දේත් පටන් ගන්නකොට අමාරුයි. දේශයෙන් පටන් ගත්ත දෙයක් නැහැ. ඒ නිසා අමාරුයි කියලා අතහරින්න එපා. අමාරු දේ තමයි අපි හොයන්න ඕනේ. අමාරු දේ තමයි අවබෝධ කරගන්න. අමාරු දෙයක් කරලා ජයගත්තොත් තමයි ලොකු සතුටක් තියෙන්නේ. ලේසි දෙයක් කළාට නෙමෙයි. ඒ නිසා අපි ධර්මයේ ගැඹුරුයි අමාරුයි කියලා අතහරින්න යන්න එපා. අපි යමක් අත දිගු කරලා කඩා ගන්න බැරි නම් ඒක කඩා ගන්න බෑ කියලා අතහරිනවා. අපි ඒකට රිටි කෑල්ලක් හොයා ගන්න. එහෙම නැත්නම් මොකක් හරි පුටුවක් බංකුවක් මොකක් හරි තියලා ඒකට උඩට ගොඩ වෙලා අවශ්‍ය දේ කඩා ගන්න. ඒ වගේ මේ දේ තේරුම් ගන්නත් මට නුවණ වැඩි කියන අතහරින්න එපා. ඒ නුවණ වැඩි කරගන්න ක්‍රම මේ ශාසනයේ තියෙනවා. නොදියුණු හිත දියුණු කරගන්න, නොවැඩුණු හිත වඩා ගන්න ක්‍රම මේ ශාස්ත්‍රයේ තියෙනවා. ඒවත් ප්‍රයෝජනෙට අරගෙන අපි ගැඹුරු තියුණු ධර්මකට, ජීවිත යථාර්ථයේ කියලා දෙන ධර්මකට, මේ දුක් නිමා කරන ධර්මකට අපි එන්න ඕන. ඒ නිසා මේ සරල ධර්මයක් විතරක් අහන්න පුරුදු වෙන්න එපා. ඊට වඩා ආධාන. සමදාම කියන්නේ හාමුදුරුවනේ ඔය සරල ධර්මයක් වුණා. අපිට ගැඹුරින් ධර්මයක් කියන පිළිසක් හැදෙන්නේ. වේදහමට වඩා අපිට හොඳයි හාමුදුරුවනේ ඊට වඩා ටිකක් ගැඹුරින් නිරතෝරන. එහෙම සරල කරනවට වඩා ඒගොනු ගැඹුරු කරන ධර්මයක් ඉල්ලන පිළිසකුයි අද ලොක්ට ඕන. එනිසාවත් පුරුදු වෙන්න ජීවිතය දිහා බලන්න. ධර්මය කියලා කියන්නේ ජීවිතය ගැන කියලා දෙන එක. ඔබ ටිකක් හැරිලා බලන්න ජීවිතය දිහා අපි ගමන. ඒ ආපු ගමනේදී ඔබට පුළුවන් ජීවිතය දිහා බලලා වාග් දේවල් ජීවිතයට පිට කරගන්න. ජීවිතය කැඩපතක් කරගන්න පුළුවන්, ජීවිතයේ වෙච්ච අඩුපාඩුකම් ටිකක් හදාගන්න පුළුවන්. හිතන්න මේ ජීවිතය අද ඉන්න තැනට එන්න කවුද මට උදව් කළේ? ඒ උදව් කළ සමාජයට මං උදව් වෙලා තියෙනවද? මට ශිල්ප ශාස්ත්‍ර හදාරන්න උදව් වෙච්ච ඉස්කෝලෙට මම මොකද්ද කරලා තියෙන්නේ? මම හදා වඩාගත් අම්මට තාත්තට මම මොකද්ද කරලා තියෙන්නේ? මං උපන් ගමට මොකද්ද කරලා තියෙන්නේ? මං උපන් රටට උපන් සමාජයට මොකද්ද කරලා තියෙන්නේ? මට පිහිට වෙච්ච ලෝකයට මම මොකද්ද කරලා තියෙන්නේ? ඉතිසලා බලන්න. ජීවිතේ හරි වටිනාකමක් ගොඩනගා ගන්න පුළුවන් වීම බැලුවා. අඩුවක් වෙනේ වි සමහර වෙලාවට ජීවිතයේ තුලින් වෙච්ච. ඔබට දැන් පුළුවන් ඒ අඩුව හදාගන්න. මට නැගී හිටින්න පිහිට වෙච්ච උදව් වෙච්ච ලෝකයට මම උදව් කරන්න ඕන. මගේ ශක්ති පරිද්දෙන් ඒ උපකාරයේ පිහිටේ ලෝකයට වෙන්න ඕන කියලා හිතන එක. ඔබ නොදන්න වටිනාකමක් දෙ ජීවිතයේ තුලදම දෙනවා. ඔබට ආලෝකයක් වේවි, ඔබට පහනක් වේවි ජීවිතේ පවත්වාගෙන යන්න. එනිසා අපි මෙතන මුගක් දෙනෙක් ලෝකේ අමතක කරනවා. ලෝකේ අමතක කරන්නේ පාපි ලෝකේ පිළිටින් ඉදිරියට ආපු අය. ලෞතරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළමුවෙන්ම උන්වහන්සේ කළේ මට බුදු වෙන්න පිහිට උනේ මුගක්. මේ සෙවණ මට උපකාරී වුණා. උන්වහන්සේ ගස්සට උපකාර කළා. ඊළඟට බැලුවා මට මේ සම්බුද්ධත්වයට පත් වෙන්න කවුද උදව් කළේ? අලාර කාලා මුත්තකාරාම පුත්‍රවැනි අය බොහෝ උපකාර වුණා. කොහේ දෙන්නේ අය පිහිට වෙන්න ඕන? මේක නියෙ ගිහිල්ලා පිහිට වෙන්න පුළුවන් කෙනක නෙමෙයි ඉපදිලා ඉන්නේ. ඊළඟට බැලුවා කවුද මට පිහිට වුණේ අය? පස්සග මහණුන් වහන්සේලා. කොහේ දෙන්නේ? අන්න බරණ සිසිපතන ආරාමයේ ඉන්නේ. උන්වහන්සේ හොයාගෙන ගියා යදුම් ගණනක් පාගමනින් පිහිට වෙන්න ගියා. තමන්ට උදව් වෙච්ච කුංචි උපකාරයක් කළා යතරා. ඒ අය ප්‍රතික්ෂේප කළා. ආවුසෝ කියලා කතා කරේ ආසනයක්වත් පනවන්න සූදානම් වුණේ නැහැ මුල් අවස්ථාවේ. එහෙම ප්‍රතික්ෂේප කරද්දී ඒ අය බැහැර කරද්දී මට මේ අය උදව් කළා. මම මේ අයට උදව් කරන්න ඕනේ. හැඟීමෙන් උන්වහන්සේ ඇවැත්මම නුඹලාට බොරු කියලා නෙමෙයි. නැති දෙයක් ඇත කියලා නෙමෙයි. තමන්ගේ සත්‍ය බලයේ ඉස්මතු කරලා උන් පහදවාගෙන කල උපකාරයට උපකාර කළ හැටි බුදු සිරිත ආරම්භයෙන් අපට දකින්න ලැබෙනවා. එනිසා අපි මේ ජීවිතය තුළ ඒ අතීතය දිහා බලන්නේ, උපන් රට දිහා බලන්නේ, උපන් ගම දිහා බලන්නේ, හැදුණු පාසල දිහා බලන්න ඕන, හැදුණු ගෙදර දිහා බලන්නේ, ඒ උපන් පරිසරය දිහා බලන්නේ අපිට කරන්න දෙයක් නැත. එහෙම බලනකොට ඒ ගම තුළ ඒ රට තුළ ඔබේ වටිනාකමක් ඇති වෙනවා. ඔබට ඔබ ගැන වටිනාකමක් ඇති වේවි. එබඳු වටිනා ජීවිතයක් ඔබ තුලින් එකතු කරගන්න. දුවන්නන් වාලේ ජීවිතයේ ගත කරන්නේ නැතුව අපි ජීවිතයේ දිහා හැරිලා බලලා නැවතිලා බලලා ජීවිතේ හදාගන්න උත්සාහ කරමු. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දා දේශනා කළේ උතුම් ධර්මයේ ඔබට දෙපිටක් වේවා පිරිසරණක් වේවා. ඒ මිය පරලෝකීය ආදරණීය මෑණියන් පියාණන් තුළු ඔබ අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සත්‍ය අවබෝධය පිණිසම මේ උතුම් සම්ධර්මයේ පිළිපාදාර වේ. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං සදං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණේ කරණි අද දවස පුරාම අපි රැස් කරගත් සුද්ධ කරගත් උදාර කුසලින්නේ සම්පත් අපි වෙන දෙනාටම හැදි වැඩි ගුරු දිමාපියන්ටත් සියලු සතුන්ටත් උතුම් සද්ධර්ම අවබෝධයෙන් නිර්වාණ අවබෝධයේ පිහිටින් මේ පින්කම් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරමි. එමෙන්න මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා කෘතින් කරන ශාසනයන් උපකාරක සියලු දේව සමූහයාට මේ පින්යි වේවා දිවේ සිරු වැඩි දේ වේවා සතුන් බෝධියෙන් නිවනින් සනසිතායි සාධිකා දෙවියන් තුමනි. එලලිතා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේගේ ආදරණීය ගුණ සිහිපත් කරමින් අද දවසේ පින්කම් සිද්ධ කළේ මාතෘ ගුණයට පුත්‍ර ගුණයට නීට වඩා කරන්න පහාරයක් නේද කාරයක් නෑ. බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් උපදේශයෙන් ලෝකෙට පෙන්වා දුන්න උතුම් ගුණය. බුදුරජාණන් වහන්සේ තමන්ගොනේ තමන් වහන්සේව මේ ලෝකෙට බිහි කළ ආදරණීය අම්මා මෙලව සමුගෙන තිබුණත් නැවත ප්‍රතිසන්දියේ උත්පත්ති ලබා සිටි තවුතිසාවට ගොස් ඒ ආදරණීය අම්මාට උපකාර වුණා. ආදරණීය පියාණන් වහන්සේ සොයාගෙන ගොස් ධර්මයේ දේශනා කොට පිළිවෙලින් මඟඵල අවබෝධ කොට අනාගාමී භවයේ සිට මිය යන්නට උදානම් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ හිසතගාමී සරියුත් හාමුදුරු මුගලන් හාමුදුරු දෑසකටගෙන ිරිමදිනේ රාහුල හාමුදුරු ආනන්ද හාමුදුරු දෙපසින් දෙපා ළඟ සිටිද්දී මහා කාශ්‍යප හාමුදුරු කුමාර කාශ්‍යප හාමුදුරු නන්ද හාමුදුරු ශරීරයට අත තියාගෙන ස්පර්ශ කරමින් සත්‍යයක් ක්‍රියා කරා. බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරලා යාදරණීය පියාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් කළ ගියන්නේ මේකට කලින්. මව්පියන්ට උපස්ථාන කරන්නට එහෙමයි උන්වහන්සේ අනුශාසනා කළේ. භික්ෂූන්ට අවසර දුන්නා පින්දපාති කරලා හරි මව් දෙමාපියන් පෝෂණය කරන්න. වෙන කෙනෙක් පිහිට වෙන්න නැත්තම් පින්දපාති කරලා හරියෙන් දෙමාපියන් පෝෂණය කරන්න අවසර දුන්නා. එනිසා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තට දෙන්න පුළුවන් උපරිම තැන මේ ලෝකෙට ලැබලා දුන්නා. එදා තිබිච්ච බ්‍රාහ්මණ සමාජයේ තුළ මහා ප්‍රඥා උත්තමයා හිටියද සැලකුවේ. උන්වහන්සේ උත්තමයාට සමාන කළ ප්‍රඥා තාපී. බ්‍රහ්මයාට සම කළ මහා බ්‍රහ්මයාට සම කළා මතාත්මය. බුද්ධ බෞද්ධ සමාජය තුළ බුදුහාමුදුරුව ශ්‍රේෂ්ඨයා විශිෂ්ටයා. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා අමතාත්ත දෙන්න බුදුහාමුදුරුව. ඒ බුදු කෙනෙක් වන් ඒ මව්පියන් සිහිපත් කරන මේ කළ පිටින්කම ඒ මව්පිය දෙපළට ඒකාන්තයෙන් අත්පත් වේවා සුසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සංසාර කතරින් එතර වේවා ඉස්සාදු කියලා කියනවා. අපි හැම දෙනාම නිවෙති මේ පරලෝකයේ පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතිතයි සිටා. මේ පින් එකසේ අත්පත් වේවා සුසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා දුක් පිරි සංසාර කතරින් එතර වේවා යන්තරී අදහසින් සාදු කියනවා. මේ පින් කමේ දායකත්වයේ දරුව වේලලිතා මහත්මිය ඇතුළේ පවුලේ සෑම දෙනාටත් මේට සම්බන්ධ වෙච්ච ඔබ හැම දෙනාටත් අපේ දුවේ ගුරු දෙනාගේ දුවා දරුවන් ආදී පවුල්වල සිරි සිනාටත් උපකාර උපස්ථායකයන් සාරිකාචා පාද්‍ය ආදී හැම දෙනා වහන්සේලාට මේ පින් එකසේ අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී සුව සම්පත්තිය ප්‍රදීවනේ කියලා යහපත ආභිවෘද්ධිය දේන ආරක්ෂාව රකවන්නේ සිතේවා දුර්ජනේශරෙන් නිදේවා සත්පුරු සේසර මුල දේවා ඒ උතුම් මෙසුරේ මඟ පෙන්වීමේ තවදවත් දහම් මඟට කුසල් මඟට යෙන්නේ සත්‍ය ධර්මයන්ගේ අවබෝධ දේන ලබන්නේ කල් වේවා අභිවාදන සීලෙත් නිච්ඡන් මුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආජීවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංජී සම්පත්ති නීති අතෝ නිබ්බාන සම්පත්ති නීති